අපිට පෙනෙනවා පැහැදිලිවම භාවනාව අපව චාරිකාවක රැගෙන යන බව, ගමනක එක් යන බව, එක්තරා ආකාරයක සංචාරයකට තමා භාවනාව කියන්නේ. ඒ සංචාරය විවිධ ඉසව් හරහා යොමු තිබෙනවා. කඳු, පල්ලම්, සානු, නිම්න, මිටියාවත්, ප්‍රපාත, කාන්තාර, වනාන්තර, වෙරළ, මුහුද, ගැඹුර ආදී වශයෙන් අභ්‍යවකාශයේ මේ හැම ඉසව්වක් හරහාම භාවනාමය චාරිකා ගමන් කරනවා. එකම අත්දැකීම එකම විදිහට කිහිප වතාවක් ලැබෙන්නේ නැහැ භාවනාවේදී. හිත දුවනවා කිව්වත්, තාම දුවනවා කිව්වත් ඒ වෙනස් වෙනස් විදිහක තමයි දුවන්නේ. දැන් මේ චාරිකාව මේ සියලුම වෙනස් බොහෝ විෂමතා හරහා යන්නේ බාහිර බොහෝ විෂමතා හරහා නොවේ, මේ මානසික විෂමතා හරහා, විඥානයේ විෂමතා හරහා. ඒ එක් එක් අත්දැකීම වෙන වෙනම විස්තර කරන්න, කතා කරන්න, සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. අපි කවුරුත් දකිනවා මේ විඥානයේ විවිධ වූ ස්තරයන් හරහා අපි ගමන් කරන බව, භාවනාව විනිවිද යන බව, කලබලකාරී මනස හරහා ගමන් කරනවා, හිරවුණු, තදවුණු, තෙරපුණු මනස හරහා ගමන් කරනවා, කම්මැලි මනස හරහා, ආතතියෙන් පිරුණු මනස හරහා, සැහැල්ලු මනස හරහා, හොඳට ඉඳ තියෙන අවකාශමය මනස හරහා, ආවේගශීලී මනස හරහා, තන්පත්තුණු මනස හරහා ආදී වශයෙන් විවිධ වූ වෙනස් වෙනස් විඥාන ස්තරයන්, විඥානයේ ස්තරයන් හරහා අපේ ආයුතු වෙනවා භවනාවේදී. නවතින්න බෑ එක තැනකවත්. මෙතන හොඳයි අතෙන්ට වැඩිය අපරාධෙ මෙතෙන්ට ආවේ කලින් තිබුණු අත්දැකීම මීට වඩා හොඳයි, නැත්නම් ඊළඟට ලැබෙන්න යන අත්දැකීම මීට වඩා හොඳ වෙයි. මේ මේය සම්පූර්ණයෙන්ම නිහතමානීව යටත් වෙලා කාටවත් නෙමෙයි, මේ භාවනාවට අපි යටත් වෙන්නට ඕනේ. භාවනාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්නට මාව නිවැරදි තැනට රැගෙන යයි. ඒ සද්ධාවෙන් තොරව අපහසුයි භාවනා කරන්න, බැරි නෑ, පුළුවන්. හැබැයි අත්දැකීමක් දෙකක් ලැබෙනකොට එක්කෝ ඒ අත්දැකීම ප්‍රතික්ෂේප කරනවා, එහෙම නැත්නම් ඉන්න බලනවා ඒ අත්දැකීම ඇතුලේ. මේ ගමනක් බව අමතක වෙලා යනවා. ලැබෙන දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ, ලැබෙන දෙයක් සදහටම රඳවගන්න බලන්නේ ගමනක් බව නොදන්නා යෝගියායි. මේක ගමනක්. ගමනක ස්වභාවය මොකද්ද? යමක් වෙතට යනවා. එය ඇතින් තියෙනවා. ඒ වෙතට යනවා. එය හරහා යනවා. එය පසු කර යනවා. ඒ ගමනට අපි ඉඩ දිය යුතු වෙනවා. හරියට ඊතලයේ යම්සේ ඉඩ දෙනවද ගමනට? ඒ ඉඩ දෙන ප්‍රමාණයට තමා ඊතලයට පුළුවන් වෙන්නේ ඉලක්කය මුණ ගැහෙන්න. අපි දුන්නේදී හැකි තරම් මේ ඊතලයට විභවයක් දීලා, ශක්තියක් දීලා, ඉලක්කයක් පෙන්නලා ඊතලයෙන් උදාහරිනවා. ඊතලයට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ ඉලක්කයට යයි කියලා. මේ ගමනේදී විවිධ වූ අවකාශයන් හරහා ඊතලයේ ගමන් කරනවා. ගිහිල්ලා නවතින ඉලක්කේ. එබඳු සද්ධාවක් විශ්වාසයක් මාර්ගයේ පිළිබඳව සහ භාවනාව පිළිබඳව මේ ගමන පිළිබඳව ඇති වුණු ප්‍රමාණයට ගමන සාර්ථක වෙනවා, කඩිනම් වෙනවා. භාවනාවේදී මන අධ්‍යක්ීම ලැබුවා අවධාරණය කරගන්න මේ තාවකාලික අත්දැකීමක් පමණයි. මොන විදිහේ ඉතාම උග්‍ර කලබලයක් කොහොමවත්ම හිත එකඟ වෙන්නෙම නැහැ. කවදාවත් එහෙම හිත දිව්වේ නැති වුණත් අවබෝධ කරගන්න මේ හරහා මා ගමනකේදී සිටිනවා. මේ නොවේ මගේ ගමනාන්තය. මේ කැළඹුණු මනස නොවේ ගමනාන්තය. ඒ හරහා ගමන් කරනවා. කොහොමද හරහා ගමන් කරන්නේ? පිළිගැනීමෙන්. මේ තමා මේ වෙලාවේ ඇත්ත. පිළිගැනීම තමා යතුර වෙන්නේ. ඒ අත්දැකීම විවෘත කරගෙන ඒ අත්දැකීමෙන් පිටට යන්න මුරපදේ වෙන්නේ, පාස්වර්ඩ් එක වෙන්නේ පිළිගැනීම. යතුර වෙන්නේ. එහෙම නැත්නම් ඒ අත්දැකීම අරදරයක් වගේ නම්, ඒ අත්දැකීම එපා කියලා හිතෙනවා නම්, අත්දැකීම වෙනස් කරගන්න හදනවා නම්, අත්දැකීමත් එක්ක හැප්පෙනවා නම්, අපි අත්දැකීම ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඒ අත්දැකීම ඇතුලේ අපි සිරකරුවෙකු බවට පත් වෙලා, කැළඹුණු මනසේ අපි දැන් හිරකාරයෙක් වෙලා. ඒ කැළඹුණු මනස, දුවන මනස ප්‍රතික්ෂේප කරනවා නම් මෙහෙම වෙන්න බෑ. මම මේ පමණ කල් භාවනා කරලා තිනවා, කලින් භාවනා හොඳට වුණා, දැන් වෙන්නේ මොකද්ද ප්‍රශ්නේ? නෑ, මෙහෙම වෙන්න බෑ. ඒ අත්දැකීමත් එක්ක අපි හැප්පෙනවා නම්, අත්දැකීම ප්‍රතික්ෂේප කරනවා නම් අපපත් වෙනවා චංචල මනසෙහි පාර්ශව කරුවෙකු බවට. ඒ චංචල මනසේ කොටස් කරුවෙක් බවට, ඒ කොටස බවට පත් වෙනවා. දැන් අපි පදිංචි වෙනවා. පදිංචි නොවි අරගලයක යෙදෙන්න බෑ. කිසියම් තැනකට ගිහිල්ලා එතන ඉන්නේ නැතුව සටනක් කරන්න බෑ. අපි ඒ හරහා යනවනම් කිසි සටනක් නෑ. සටන තියෙන්නේ එතන ඉන්න කෙනාට. ඉතින් අපිට අපි එතන පදිංචි කරවෙක බවට નિરાයාසයෙන්මපත් වෙනවා අපි අකමැති දෙයක. එතන අද්දක දිගු කාලයක් තියෙනවා ඊට පස්සේ. එහෙම නැත්තම් හරි හොඳයි නා. හරි සැහැල්ලුයි හිතට. තැන්පත් වෙලා සංසුන් වෙලා ඇඟටත් සනීපයි. එහෙමනම් අපි කැමැත්තෙන් මෙතන නවතිනවා. මේ තමයි භාවනාවේ සාර්ථකත්වය. මම දැන් මට භාවනාව හරි ගිහිල්ලා. මේ අත්දැකීම තව එහාට විඳින්න ඕනේ, ගැඹුරට විඳින්න ඕනේ, වැඩි කාලයක් විඳින්න ඕනේ. ඉතින් ඒතර කැමැත්තෙන්ම අපි පදිංචි වෙනවා බින්න බහින්. ඒ ඉතකට ගමන ඉවරයි. ගමනක් නැහැ. එතන මේ අන්ත දෙක මොකද්ද? කාමච්ඡන්දේ සහ ව්‍යාපාදය. ඒ අත්දැකීම කෙරෙහි ඇතිවෙන නතු බවයි, ඒ අත්දැකීමට එරෙහිව යන්න තියෙන ඕනකමයි. මේ දෙක නිසා භාවනාව ඉවර වෙනවා. භාවනාවක් නැහැ දැන්. අපි හිතුවට අපි භාවනා කරනවා, වාඩි වෙලා ඉන්නේ තාම. හොඳ කෙලින් තියන් ඇස් පියාගෙන වම් අත උඩ දකුණු අත තියාගෙන තාම ඉන්නේ භාවනා ශාලාව ඇතුලේ. තාම භාවනාව ඉවර වෙන සීනුව ඇහුනේ නැහැ. මේ මොනවා වුණත් භාවනාවක් නැහැ එතන. භාවනාව කියන්නේම ගමනක්. මොහොතින් මොහොත, ෂණයෙන් ෂණය, පියවරින් පියවර ගමනක. වෙනස් වීමක. ලැබෙන හැම අත්දැකීමක්ම, අප වෙතට එන හැම අත්දැකීමක්ම අපෙන් ඉවතට යනවා. ඇහෙන හැම හඬක්ම නැහි යනවා. නැසී නොයන දිගටම ඇහෙන කන් දෙකේ නතර වුණු එකම එක හඬක්වත් ජීවිතේ අසා තිබුණාද? හොඳ හෝ නරක, මිහිරි හෝ අමිහිරි, එකම එක ශබ්දයක්වත් ඇහුණු එකම එක හඬක්වත් දිගටම ඇහුණද ඒ හඬ කන් දෙක ඇතුලේ පදිංචි වෙලා රැඳිලා නැවතිලා. එකම එක සංවේදනයක් හෝ මොනම හෝ සංවේදනයක් කයට දැනුණු දිගටම ඒ විදිහටම වෙනස් නොවි, නැති නොවි, අතුරුදහන් නොවි එදා මෙදා තුර දැනනාද? අදහස්, කිසිම අදහසක්, මොන යම්ම හෝ අදහසක් හිතට පැමිණි ඒ විදිහට මේ අදහස, ඒ පැමිණි ආකාරයට මේ අදහස වෙනස් නොවි, විකාශනයේ නොවි පැමිණි මොහොතේ සිට දිගටම හිතේ පදිංචි වෙලා හිටියද? මොනම හෝ සිතිවිල්ලක්, මතකයක්, අපි භාවනාවේදී විමර්ශනය කරන, විමසා බලන එක් සාධකයක් තමා මේ. මෙය න්‍යායාත්මකව නොවේ ප්‍රායෝගිකව. මේ මොහොතේ ඇහෙන හඬත් එක්ක, මේ මොහොතේ දැනෙන සංවේදනාවත් සමග මේ මොහොතේ මතක් වෙන දෙයක් එක්ක අපි බලනවා මේවට මොකද වෙන්නේ? මෙහෙම අත්දැකීමකට මොකද වෙන්නේ? අන්න එහෙම බලන කෙනාට තමයි විපස්සනා යෝගියා කියන්නේ. මේ මොහොතේ ලැබෙන අත්දැකීමට ලැබෙන අත්දැකීමට මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා උත්තර දෙන කෙනාට නොවේ. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් සපයන කෙනාට නොවේ ප්‍රශ්න යෝගියා කියන්නේ. මොකද වෙන්නේ කියලා ඒ අත්දැකීමෙන්ම අහනවා. ඔයාගේ හැටි කොහොමද? ඔබේ ස්වභාවය කෙසේද? වෙන පොතකින් නෙමෙයි, වෙන ගුරුවරයෙක්ගෙන් නෙමෙයි. එහෙම අහලා වැඩක් නැහැ. එතකොට මොනවා හරි උත්තරයක් ලැබෙයි වචන ටිකක්. නමුත් ඒ දැනුමට එකතු වෙයි. එපමණයි නමුත් අපිට අත්දැකීම අවබෝධ වෙන්නේ අත්දැකීමේ ස්වභාවය අවබෝධ වෙන්නේ ඒ නිසා අපි අහන්න ඕනේ එයාගෙන්. ඇහෙන හැම හඬකින්ම අපි අහනවා ඔයාගේ හැටි කොහොමද? ඔයා හොඳද නරකද ලස්සනද කැතද මිහිරිද මිහිරිද නෑ. ඒව තමයි අපි කලින් හෙව්වේ. මේ වෙනස මේ තමයි තීරණාත්මක වෙනස. හැරවුම් ලක්ෂය භවයෙන් භවනාවට භවයේදීත් ගමනක් යනවා. භවය කියන්නේ ගමන. භවගාමි කියන්නේ ඉස්සන් භවයේ ගමන් කරනවා කියන එක භවගාමි. එතකොට මේ භවයේ යන ගමන කොහොමද යන්නේ? අන්න අර විදිහට. ඒ ලැබෙන අත්දැකීම රහද, නීරසද, තිත්තද, කැතද, ලස්සනද, හොඳද, නරකද, සුබද, අසුබද, ප්‍රසන්නද, අප්‍රසන්නද, දැන් මේ කාරණා එක්ක අපි පටලැවෙනවා. දැන් මේව ගැන තමයි උනන්දු භවයේදී. දකින්න රූපය ගැන. දැනෙන සුවඳ ගැන ඕනෙම දෙයක් ගැන ওই ටික තමයි අපි උනන්දු වෙන්නේ. භවගාමි කෙනාගේ චින්තනය, විමසීම, සුවබැලීම කරෙන්නේ මෙන්න මේ සීමාව ඇතුළේ. ලස්සනයිද, කැතයිද, රහයිද, තිත්තයිද, පිළිකුල් සහගතද, ලගන්නා සුළුද, ඔය විදිහට. ඉතින් ඒක ආරේ හොඳ පැත්තේ ටිකක් නම් අපි තියාගන්න බලනවා. ඒකත් එක්ක ගමනක් යන්න බලනවා. නරක නම් ඒක අතෑරලා ගමනක් යන්න බලනවා. එතන මේ ගමන් දෙක තමයි භව කියන්නේ. කොහොම ගියත් අපි යන්නේ භවයේ. එක්ක ටිකක් එක්ක ඒව බදාගෙන ඒවත් එක්ක ගමනක් යන්න බලනවා. එහෙම නැත්නම් ඒවට පයින් ගහලා අපි යන්න බලනවා ගමන. එතන මේ දෙකෙන්ම යන්නේ භවයේ ගමන. එතන විපස්සනාවත් ගමනක් තමයි. ඒ ගමන වෙනස්. ඒ ගමන යන්නේ අවබෝධයත් එක්ක. එතනදී අහන ප්‍රශ්න වෙනස්. ලස්සනද කැතද ඒවා වැදගත් නැහැ විපස්සනාවට. භාවනාවට ඒවා වැදගත්. ඒක වැදගත් වෙන්නේ භවයට. භවයේ ඉන්න නම් භවයේ යන්න නම් භාවනාවේදී අහන්නේ ඔයාගේ හැටි කොහොමද? ඔයා හොඳද නරකද නෙමෙයි. ඔයාගේ මූලික ස්වභාවය මොකද්ද? ඔබේ ජන්ම ගතිය මොකද්ද? ජන්ම ගතිය උපන් හැටි මොකද්ද? අපි ප්‍රශ්න අහනවා විතරයි. උත්තර දෙන්න යන්නේ. උත්තරේ ලැබෙන්නේ ඒ අත්දැකීමෙන්. ඒ වෙලාවේ මොනවා හරි අත්දකින්න දෙයින් තමයි පිළිතුර එන්නේ. අපි පිළිතුරු දෙන්න යනවා නම් විපස්සනාවක් වෙන්නේ නැහැ. අපි ඉන්නේ විතර්ක ගොඩක. එතකොට විතර්ක ඇති කර ගැනීම එකක්, විපස්සනා කිරීම තව එකක්. සමතේ තවත් එකක්. සමතේදී ওই කතන්දර එකක්වත් නැහැ. අපි තැන්පත් වූ මනසක්. ওই මොනවාටවත් අවධානය යොමු කරන්න යන්නේ නැහැ. හොඳද නරකද, ලස්සනද කැතද, ඇති වෙනවද නැති වෙනවද, ඒ කිසි කතන්දරයක් නැහැ. මොනවාවත් අපි අතහැරලා දානවා. අතාරිනවා, අතාරිනවා, අතාරිනවා. ඒවට හිත යොමු කරන්නෙම නැහැ. අපේ අර මූලික අරමුණත් එක්ක ඉන්නවා. ඒතර භවයේ ඒක වෙනම ව්‍යායාමයක්. භවයේ යන්නේ කොහොමද? ඒක හොඳ හොයලා, තෝරලා, පෙරලා, වර්ග කරලා කොටසක් එක අපි යන්න බලනවා, අනිත් කොටස දාලා යන්න බලනවා. මෙතන එක කොටසකට යන්න දෙන්නේ අපිව දාලා. අනිත් කොටස දාලා අපි යන්න බලනවා. මෙතන මේ ගමන් දෙක තමයි ඉදි වෙන්නේ. හැම සද්දයක් එක්කම, හැම සිටිවිල්ලක් එක්කම, හැම රසයක් සමගම, හැම වින්දනයක් සමගම භවය හැදෙන්නේ ওই විදිහට. එය හොඳ නම් ඒකට දෙන්නේ යන්න අපිව දාලා. අනේ අපිත් එක්ක යන්න කියන. නැත්නම් අපිත් එක්ක ඉන්න කියන. හැබැයි ඒක නරක නම් ඒක දාලා අපි යන්න බලමු. විපස්සනාවේදී මේ කාරණා දෙක තුනම පැහැදිලි. සමතේ මොකද්ද? භවය මොකද්ද? විපස්සනාව මොකද්ද? විපස්සනා විදි අපි අර කාරණා දෙකම කරන්න යන්නේ. සමතේ කළ දේ කරන්නේත් නෑ. මොකද්ද? එක දැනට ඉන්න, අනිත් ඒවා අතාරින්නේ නෑ. එකක් අල්ලාගෙන අනිත් ටික අතෑර ඇර යන්නේ. මොනවා අතාරින්නවද දන්නේ නැතුව එහෙම එකක් නෑ. ඒ වගේම එහි හොඳ නරක විග්‍රහ කිරීමකුත් නැහැ. අපිව දාලා යන්න එපා කියලා පස්සෙන් දුවන්නෙත් නැහැ. කොටසක් දාලා අපි දුවන්නෙත් නැහැ ඒවයින් බේරෙන්න. විපස්සනාවේදී අපි අහනවා, ඔබේ හැටි මොනවද? ඕනෑම දෙයක් ඒ වෙලාවේ අපේ අත්දැකීමෙන් අපි අහන ප්‍රශ්න ඉච්චරයි. අපි අහන්නේ ඔය ආවේයි, කොහේ ඉඳලා දාවේ, ඇයි ආවේ, කොහාටද යන්නේ. මේ කතන්දරනේ ඒව නෙමෙයි අපි අහන්නේ. ආගියතරතුරු නෙමෙයි, සතුටු සාමිච්චියක් නෙමෙයි, විපස්සනාවේ කරන්නේ. කෙලින්ම අහන්නේ මේ ප්‍රශ්නේ නිකම් මූණට ගැහුවා වගේ. ඔබේ උපන් ඇටි කොහොමද? ඒ ප්‍රශ්නේ අහලා අපි උත්තරයක් ලැබෙනකල් නිශ්චත්තව සාවධානව බලාගෙන ඉන්නවා. අපි උත්තර දෙන්න යන්නේ නැහැ. අපි උත්තර දෙන්න යන්නවා නම් එතන අපි විතර්ක ඇති කරගන්නවා. ඒ කියන්නේ සංකල්ප ඇති කරනවා, කල්පනා ඇති කරනවා, සිතිවිලි ඇති කරනවා. ඒ විපස්සනාව ඉවරයි. ඒ විතර්කත් එක්ක අපි ගනුදෙනු කරන්න ගිය ගමන්ම විපස්සනාව නෑ. දැන් දැකීම ඉවරයි. දැන් තියෙන්නේ කල්පනා කිරීම, සංවාද කිරීම, සාකච්ඡා කිරීම. ඒ සංවාදයට නෙමෙයි විපස්සනා කියන්නේ. දැන් සංවාදයක් නෑ. තියෙන්නේ ඍජු ප්‍රශ්න කිරීම. ඍජු ඇසිය යුතු ප්‍රශ්නය කෙලින්ම අහලා පිළිතුරක් එනකල් බලාගෙන ඉන්න. ඒකේ පිළිතුර දෙන්නේ කවුද? ඒ අත්දැකීම. ඒ ශබ්දය, ඒ වෙලාවේ අත්දැකීම හඬක් නම් ඒ හඬ තමයි අපිට කියන්නේ මගේ උපන් හැටි කුමක්ද? තව ටිකකින් නෑ ඉලා යනවා. තව ටිකකින් ඔබට මාව ඇහෙන්නේ නැති වෙනවා. මේ මොහොතේ පමණයි ඔබට මාව ඇහෙන්නේ. මේ මොහොතේ පමණයි ඔබට මාව දැනෙන්නේ. මේ මොහොතේ පමණයි ඔබට මාව මතක් වෙන්නේ. ඊළඟ මොහොතේ මාව අමතක වීලා යනවා. මාව නැසී යනවා, මාව නොදැනී යනවා. ඒ බව ඔප්පු කරනවා. නිකම්ම කියලා මේ තර්කයක් විදිහට කියලා නවත්ින්නේ, ඒක ඔප්පු කරනවා. ඒ හැම හඬක්ම ඔප්පු කර සිටිනවා. මේ තමා ඒ හැම හඬකම සැබෑ ස්වභාවය, ජන්මගතිය, උපන් හැටි. ඇහෙනවා, නැහිලා යනවා. ඇහෙනවා, නැහිලා යනවා. රහම සංවේදනයක්ම දැනෙනවා, නොදැනිය. අපි මේක එක වතාවක් අහලා නවතින්නේ නැහැ. එහෙම මදි. මොකද අපේ ළඟ තියෙනවා දැඩි ආකල්පයක් මෙහෙම නෙමෙයි වෙන්නේ කියලා. මේවා පිළිබඳව අපේ ළඟ තියෙන ආකල්පය වෙනස්. දැන් මේ කියන කතන්දරයක් තියෙනවනේ හැම හඬක්ම. මගේ හැටි මේකයි කියලා. හැබැයි අපි හිතන් ඉන්නේ එහෙම නෙමෙයි කියලා. ඒක බොහොම ප්‍රබල නිගමනයක් සහ පිළිගැනීමක්. ඒ ප්‍රබල නිගමනයක දීකු කාලයක්, අනාදිමත් කාලයක් තිස්සේ පිළිගත්ත මතයක් තියෙනවා අපි ඇතුලේ. එතන එහෙම මතයක් මේ එක සත්‍යයක් ඇවිල්ලා කිව්වා කියලා මගේ ඇති මෙහෙමයි, මම දැන් ඇහෙනවා තව ටිකකින් මාව ඇහෙන්නේ නැහැ කියලා අර මතය ඉවත් වෙන්නේ නැහැ අපි. අපි ඉවත් කරගන්නෙත් නැහැ. ඒක පයින්සා මේක නැවත නැවත මේ ප්‍රශ්නේ අහනවා එනේන හැම අත්දැකීමෙම. ඒ මතයට කියනවා ඝන සංඥාව කියලා. ඝන සංඥාව. සංඥාව කියන්නේ මතයක් නැතිනම් හඳුනාගත්ත හැටියක්. කොහොමද හඳුනාගන්නේ තියෙන්නේ මේ ඝන ඝනත්වයක් එක්ක? මේ හැම දෙයකම ඝනත්වයක් තියෙනවා. ඒකම එහෙම ඝනයි. ඒවා එක විදිහටම දිගටම තියෙනවා. අපිට කෙනෙක් මුණ ගැහෙනවා, අපි ටිකක් මේක තව බලල් කරලා කතා කරොත් අපිට කෙනෙක්ව මුණ ගැහෙනවා දවසක. ඉතින් අපි ඇත් එක්ක කතා බහ කරලා අඳුනගෙන අපේ හිතේ කිසියම් ඡායා රූපයක් ඒ පුද්ගලයා පිළිබඳව මැවෙනවා. අපි හදාගන්නවා ඇඳන් හිටිය විදිහේ, ඇඳුම් පැළඳුම්වල ආකාරයට, ඇවිද්ද විදිහට, කතා කළ විදිහට, හැසිරුණු විදිහට, ප්‍රතිචාර දැක්වූ විදිහට, ප්‍රතික්‍රියා කළ ආකාරයට. මේ සියල්ලම ආශ්‍රයෙන් අපි මෙයා මෙහෙමයි, මෙයා මෙහෙම කෙනෙක්. සංඥාව කියන්නේ ඒක. සංඥාව. මේ පුද්ගලයා පිළිබඳව අපි සංඥාවක් හදාගෙන තියෙන්නේ. ඒ නමයි, රැකියාවයි, ගමයි, ඉගෙනගත්ත පාසලයි, ජාතියයි, ආගමයි, විවාහ විවාහක බවයි. මේ සියල්ලම එකතු කළා, අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කළා. මේ වර්තමානයේ කළපු දේ, කියපු දේ කොහොම අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කළා. අපි රූපයක් හඹා ගන්නවා. ප්‍රතිරූපයක්, පිළිමයක් හදා ගන්නවා. පිළිම. අදර මේ තියාගෙන දැන් අපේ හිත ඇතුලේ පිළිමයක් තියෙන එක තමයි සංඥාව කියන්නේ. අපි දන්නවා නම් සිය දෙනෙක් ඒ සිය දෙනා ගැනම හිත ඇතුලේ ප්‍රතිමා 100ක් තියෙනවා. පිළිම 100ක් අපි හදාගෙන ඉන්නේ. ප්‍රතිරූප. ඒ සංඥා. එතන ඊළඟ දවසේ ආය මාසෙකට පස්සේ මොනවා ගැහුණා? දැන් මේ ප්‍රතිරූපයත් එක්ක සංඥාවත් එක්ක තමයි අපි අර පුද්ගලයා එක්ක සම්බන්ධ වෙන්නේ කතා කරන්නේ. සාකච්ඡා කරන්නේ වැඩ කරන්නේ මේ සංඥාව යා පිළිබඳව අපි හඹාගත් ප්‍රතිමාව එය අපි හිතනවා එහෙම තමයි ඒක ස්ථිරයි එයා මෙහෙමයි ඒ නිසා අවුරුද්දකට පස්සේ නම් කෙනෙක් ගැන අපි කතා කරනකොට කතා කරන්නේ අර අවුරුද්දකට කලින් අපි යා ගැන හිතපු විදිහට හොඳ කෙනෙක් කරුණාවන්ත කෙනෙක් ලස්සන කෙනෙක් නිර්ලෝභී කෙනෙක් මෘදු කෙනෙක් මොනවා හරි ඒ නපුරු කෙනෙක් හැබැයි ඒ අත්දැකීම අපි එයා එහෙමයි කියලා අපි තීරණයකට ආවද අවුරුද්දකට විතර කලින් එහෙම කාරුණික පිළිමයක් ඒ පුද්ගලයා පිළිබඳව මවාගත්තේ හිතේ තනාගත්තේ අවුරුදු 5කට විතර කලින් මේ තාමත් අපි ජීවත් වෙන්නේ ඒ අතීත සංඥාවත් එක්ක යාගෙන. ඒ අතීත සංඥාව ඇතුලේ තමයි අපි ඉන්නේ. දැන් මේක තමයි නිච්ච සංඥා කියන්නේ. නිච්ච සංඥා. ඉතින් එහෙම එහෙම මේ පුද්ගලයා ගැන නැවත නැවත අපි එකම විදියට හිතලා හිතලා අනිත් ඇටත් අඳුරලා දීලා මේ සංඥාව ඝන සංඥාවක් බවට පත් වෙනවා. නිච්ච සංඥාවයි ඝන සංඥාවයි දැන් මෙතන මිශ්‍ර වෙලා තියෙනවා. හැම දෙයක් ගැනම පුද්ගලෙක් ගැන විතරක් නෙවෙයි ඕනෑම දෙයක් ගැන වුණත් මේ විදියට අපේ හිත ඇතුලේ ප්‍රතිරූපයක් නැත්නම් ඡායරූපයක් නැත්නම් ඇඳගත් චිත්‍රයක් මවාගත් සිතුවමක් තියෙනවා. එහෙමමයි. එහෙමමයි කියන්නේ නිච්ච අදහසින් නැවත නැවත ඒ විදියට හිතලා ඒක බොහොම ඝන සංඥාවක් බවට පත් කරගන්න. ඉතින් මේ එහෙම ඝන සංඥාවක් නිච්ච සංඥාවක් එක අත්දැකීමක් ඇවිල්ලා අපිට කිව්වට මගේ හැටි මෙහෙමයි මම ඔයා හිතන් ඉන්න විදිහ කෙනෙක් නෙමෙයි කියලා වෙනස් වෙන්නේ නැහැ. එහෙම කිව්වට අපි තරක්ත නැහැ වෙන්නේ කොහොමද? එයාම ඇවිත් කිව්වත් මම ඔහොම නෙමෙයි කියලා අපි පිළිගන්න ලෑස්ති නෑ. බොරු කියන්න එපා, විහිළු කරන්න එපා, රවට්ටන්න හදන්න එපා කියලා අපි කියනවා. ඒ තමයි අපේ මෝඩකම. අපි අපේම සංඥාවට රැවටිලා ඉන්නේ. සංඥාව අපි රවට්ටලා තියෙන්නේ. මේ සංඥාව කියන වචනේ තේරුම් ගන්න. සංඥාව කියන්නේ අපි යමක් පිළිබඳව අතීතේ හිතාගත්ත විදිහ. යමෙකු පිළිබඳව අතීතයේ අපි මවාගත්ත චිත්‍රයට තමයි සංඥාව කියන්නේ. දැන් අපි චිත්‍රයේ විශ්වාස කරනවා බොහෝම. යථාර්ථයට වෙන්නේ. මේ තමයි අපේ මූලිකම ගැටලුව. අපේ ගැටලු බොහෝ මේකට මූලිකම හේතුව මේ සංඥාවට රැවටීම. අපේම සිතුවම් වලට අපි රැවටෙනවා. සිතුවම් අපිට විශ්වාසයි. ඡායාරූප අපිට විශ්වාසයි ඇත්තට වඩා. ඉතින් ඒ විශ්වාසය එක අත්දැකීමකින් වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙම විඳිලා යන්නේ. ඒ නිසා තමයි හැම අත්දැකීමෙන්ම අපි ওই ප්‍රශ්නේ අහන්න ඕන. කලින් එක්කෙනා කිව්වා එයා වෙනස් වෙනවා කියලා. දැන් ඔයත් ඒකදම කියන්නේ. ඔයා වෙනස් වෙන්නේ නැහැ නේද? එයාත් කියනවා මම වෙනස් වෙනවා. අපි එයා විශ්වාස කරන්නේ නැහැ. තුමිනෙක් කනගෙන තහනවා. කලින් දෙන්නම බොරු කිව්ව වෙනස් වෙනවා කියලා. ඔයා නම් වෙනස් වෙන්නේ නැහැ නේද? එයක් කියනවා මම වෙනස් වෙනවා. අත්දැකීම් බොරු කියන්නේ නැහැ. ඒ කියන්නේ වර්තමාන අත්දැකීම බොරු කියන්නේ නැහැ කවදාවත්. වර්තමානයේ බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ අතීතය. ඒ අවාසනාවකට අපි ඇහුම්කන් දෙන්නේ අතීතයට මිස වර්තමානයට නොවේ. ඒ නිසා හැමදේම රැවටෙනවා. සංඥාවට රැවටෙනවා. ඔය විතර්ක, තර්ක විතර්ක සියල්ලම අතීත සංඥාත් එක්ක කරන ගනුදෙනු. සාකච්ඡා, සම්මන්ත්‍රණ, තර්ක විතර්ක, වාද විවාද, එහෙම දෙයක්ම අතීත සංඥා සමගයි කරන්නේ. ඒ නිසා තමයි ඒවයින් ලොකු වෙනසක් වෙන්නේ නැත්තේ අපිට. අපි තනියම විතර්ක කර කර හිටියා, තව කෙනෙක් එක්ක විතර්ක කළත් අපිව වෙනස් වෙන්නේ නැත්තේ අපි තියෙන මෝඩකම නැති වෙලා අවබෝධයක් එන්නේ නැත්තේ අඳුර නැති වෙලා ආලෝකය පහළ නොවෙන්නේ අපි මේ අතීතයත් එක්කයි මේ සාකච්ඡාව කරන්නේ. ඉතින් අතීතයට බෑ කෙනෙක්ව වෙනස් කරන්න. දැනුවත් කරන්න පුළුවන් වෙනස් කරන්න බෑ. අතීතය කරන්නේ හිටිය කෙනා ඒ විදිහටම තියාගන්න බලන එක. අතීතයට ඊට වඩා යමක් කිරීමේ සමර්ථකමක් නැහැ. දැනුමට බෑ ඊට වැඩිය දෙයක් කරන්න. ඒ හිටිය කෙනෙක් ඉන්නවනේ එයාව ඒ විදිහටම තියාගන්න තමයි අතීතයට පුළුවන්. අතීතයට බෑ අලුත් මිනිසෙකු නිර්මාණය කරන්න. නව මිනිසෙකු නිර්මාණය කිරීම අතීතයේ වගකීම නොවේ. අතීතය කියන්නේ පරණ දෙයක්. පරණ දේවල් කොහොමද අලුත් දෙයක් නිර්මාණය කරන්නේ? එම නිසා තමා කල්යාණ මිත්‍රනි අපි වර්තමානයත් එක්ක සංවාදයක යෙදෙන්නේ විපස්සනාවේදී. අපි අහන්නේ වර්තමානයේ ඇත්ත මොකද්ද? ඇත්ත කියන්න මට ඇත්තම ඇත්ත මට කියන්නේ. මගේ හිත රීදේ එකමක් නැහැ. ඇත්තම කියන්නේ. ඒ වර්තමානයේ බොරු කියන්නේ කොහොමද? අපි බොරුවක් කියන්න කිව්වත් වර්තමානයේ බොරු කියන්නේ. අපි අහන්න කැමති නිසා අපිට ඇහෙන්නේ නැහැ වර්තමානයේ කියන දේ. අපිට ඇහෙන්නේ අර අතීත කිව් දේ තමයි වර්තමානයේ කියන විදිහට. මොකද අපි අහන්න කැමති ඒ අතීතේනේ. ඒ නිසා වර්තමානයේ මොනවා කිව්වත් අපිට ඇහෙන්නේ අපි අහලත් පුරුදු දේවල් ටිකම තමයි ආයෙ නැවත නැවත. දැකලා පුරුදු ටිකමයි ආයෙ අපිට පේන්නේ. දැනෙන්නේ ඒ ටිකම තමයි. එහෙනම් දැන් මෙතනදී ඒකට සම්පූර්ණයෙන් අපි අතහරිනවා. ඒ විතර්ක පිළිබඳ, ඒ සිතිවිලි පිළිබඳ, සංකල්ප පිළිබඳ, දැනුම පිළිබඳ අපි විශ්වාසයක් තියන්නේ මෙතන විපස්සනාවේදී. සම්පූර්ණයෙන් ඒවයින් ඈත් වෙනවා. අපි විශ්වාසයේ තියන්නේ මේ මොහොත ගැන පමණයි. මේ වෙලාවේ ලබන අත්දැකීම ගැන පමණයි. අපි සාක්ෂි විමසන්නේ වර්තමානයෙන් පමණයි. අතීතයෙන් නෙවෙයි. උනේ මොකද්ද කියලා අපි අහන්නේ. වෙන්නේ මොකද්ද? කුමක්ද සිදු වෙමින් පවතින්නේ? මේ පළවෙනි වතාවට, සංසාරේ පළවෙනි වතාවට වර්තමාන විභාගයක් පවත්නවා. ඒක තමයි විපස්සනා කියන්නේ. මොනම නඩුවක වුණත් වර්තමානයේ ප්‍රශ්න කරන්නේ නැහැ. කලේ මොකද්ද? උනේ මොකද්ද? හැම සාක්ෂිකාරයෙක්ම සාක්ෂි දෙන්නේ අතීතය පිළිබඳව. අතීතය ගැන සාක්ෂි දෙන්න. හැම උසාවියකම මොන උසාවිය වුණත් විභාග කරන්නේ අතීතය ගැන, අතීතයේ වුණු දෙයක් ගැන. විපස්සනාව පමණයි වර්තමානයේ විභාග කරන්නේ. වර්තමාන අත්දැකීමෙන් අපි අහනවා. වර්තමාන අත්දැකීමට සවන් දෙනවා. වර්තමාන අත්දැකීම විමර්ශනය කරනවා. ඉතින් ඒ හැම අත්දැකීමක්ම කියනවා මම ඉන්නේ මොහොතයි. මගේ ආයු කාලය මොහොතයි. විනාඩි ගණන්, පැය ගණන්, අවුරුදු ගණන් මම ඉන්නේ. හැම ශබ්දයක්, හැම සංවේදනයක්, හැම රසක්, හැම සුවඳක්, හැම ස්පර්ශයක්ම, හැම සිතිවිල්ලක්ම එකම සාක්ෂියයි දෙන්නේ. දැන් දෙකක් දෙන්නේ නැහැ. පරස්පරයක් නැහැ. මේක තමයි පුදුමේ. මේක තමයි අද්භූතම කාරණේ, අරුම පුදුම දේ, අපූර්ව දේ. විපස්සනාවේදී හැම සාක්ෂිකරුවෙක්ම දෙන්නේ එකම එක සාක්ෂියයි. දෙකක් නෑ. හැම සාක්ෂියකින් සාක්ෂියටම ඔප්පු වෙනවා මේ ස්වභාවය. එක සාක්ෂියකින්ම මේක ඇත්ත තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට. හැබැයි අමාරුයි අර ඝන සහ නිච්ච සංඥාව නිසා. ඉතින් එකපාරක් මිටියෙන් ගැහුවාම දෙදරලා යන්නේ නැහැ. ඒ කද කළු ගලක් නම් එකපාරින් දෙදරන්නේ නැහැ. ආයෙත් මිටි පාරක් ගන්නවා. ආයෙත් කුළු ගෙඩි පාරක්. ආයෙත්. එතකොට එහෙම අපි දන්නේ කීවතාවක් කුළු ගෙඩියෙන් මේ ඝන එච්චර තද මේක නිත්‍යයි කියලා හිතන් ඉන්න ඒ සංඥාව දෙදරලා යන්න, පුපුරලා යන්න පහර දෙන්න ඕනේද කියලා. දන්නේ නැහනේ, කලින් කියන්න බෑනේ. කිසිම කෙනෙකුට කලින් කියන්න බෑ. තමයි පළවෙනි පාරින්ම දෙදරන්නත් පුළුවන්. හැබැයි එහෙම නැත්නම් දෙවෙනි වතාව, තුන, හතර, පහ, 100 වෙනි, 250, 1000, 2000 ඒ වෙනකල් දිගින් දිගටම මේ ඝන නිච්ච සංඥාවට අපි විපස්සනාවෙන් කුළු දිදී පහර වදිනවා. ඒ වර්තමාන අත්දැකීම ඇවිල්ලා කියනවා මේක වෙනස් වෙනවා. මං ඉන්නේ තප්පරයයි, මොහොතයි, ෂණයයි. ඊට පස්සේ මම නෑ. ඊට පස්සේ මම නෑ. ආයමාව ඇහෙන්නේ නෑ. ආයමාව දැනෙන්නේ නෑ. ආයමාව විඳින්න හම්බෙන්නේ නෑම තමයි. දැන් ආනාපාන සතියේදී මේක වෙනස්ම විදිහකට අපිට කියන්නේ මොකද්ද? මේ හුස්ම එනවා යනවා. ඉතින් අපි එනවා යනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා, ආශ්වාස කරනවා, ප්‍රශ්වාස කරනවා. ඉතින් ඒ විදිහට මේ භාවනාව යනවා. එතකොට මේකේ ඔන්න වෙන අනම්මනම් වලට අපි හිත යොමු කරන්නේ නැහැ. එතකොට මේකේ සමතයක් ඇති වෙනවා, සංසිඳීමක් ඇති වෙනවා මනසේ. හුස්මත් එක්කම ඉන්නවා මනස කිසියම් කාලයක් පුහුණු වුණාම. ඊළඟට අපි ඒ එතන විපස්සනාවට ඔළුව හැරෙව්වහම අපි ওই ප්‍රශ්නේ අහන්නේ හුස්මේ. ආනාපාන සතියේදී ওই ප්‍රශ්නේ අහන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි, ආස්වාසයෙන් අහන්නේ. ඔබේ ස්වභාවය මොකද්ද? ඔබේ උපන් හැටි මොකද්ද? ඇතුලේ ආස්වාසය කියනවා, මම ඇතුල් වෙනවා, පිට වෙනවා. ඔයා මෛත්‍රීක ඉන්නවද? ඔව් ඉන්නවා. කොපමණ කාලයක්ද? ස්වල්ප වෙලාවක් ඉන්නවා. විනාඩියක් නෑනේ. බෑ කොහොමත් නෑ. බොහොම සුළු වෙලාවක් ඔබත් සමග මා ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ ඉන්නවා නෙවෙයි, ඔබ හරහා මා ගමනකෙදී සිටිනවා. මේ තමා හුස්ම අපිට කියන කතන්දරේ. හුස්ම දෙන සාක්ෂිය මෙන්න. අපි ඇහුවොත් ඔබේ හැටි කොහොමද? මම ඇතුල් වෙනවා, පිට වෙනවා. ඔබ මාත් සමග ඉන්නවද? ඔව් ඉන්නවා. කොපමණ කාලයක් ඉන්නවද? බොහොම සුළු වෙලාවක් ඉන්නේ. විනාඩියකටත් අඩු වෙලාවක් ඉන්නේ. හැබැයි ඉන්නවා කිව්වට ඉන්නවම නෙමෙයි, මා ඔබ හරහා ගමන. නැවතීමක් නැහැ. නැවතීමක් නැහැ මා ඔබ හරහා ගමනක. දරා ඊළඟ හුස්මෙත් තාන මේ පළවෙනි හුස්ම විශ්වාස කරන්නේ නැහැ අපි දෙවෙනි. එයත් මේ කතන්දරේමයි කියන්නේ. තුන්වෙනි හුස්මෙත් තාන. ඉතින් එන හුස්මෙන් අපි අහනවා. දෙක තුනකින් අහ නවත්තන්නේ. එනේන හුස්ම දිහා බලන් ඉන්නවා. මෙයාගේ හැටි කොහොමද? ඉස්සෙල්ලා හුස්ම නම් මෙහෙමයි. මෙයාගේ හැටි කොහොමද? ඊළඟ හුස්ම, ඊළඟ හුස්ම. හැම හුස්මක්ම අපිට දෙන්නේ එකම එක සාක්ෂියයි මේ ධර්මතාවය ගැන. එනවා, යනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. නැවතීමක් හෝ රැඳීමක් නෑ. දැන් මෙහෙම බලන් ඉන්න විට එක්තරා විදිහකට මේ ආනාපානසතියදී හෝ දැන් අනිත් විපස්සනාව අපි කලින් කියපු විපස්සනාවේදී හෝ ආනාපානසතියදී දැන් මේ විදිහට බලන්න පටන් ගත්තාම මේ ප්‍රශ්නේ අහන වාරික ඔය උත්තරේම ලැබෙන විට එක්තරා විදිහකට අපිට මේ කලකිරීමක් එන්න පුළුවන්. බයක් එන්න පුළුවන්. තැති ගැනීමක් ඇති වෙන්න පුළුවන්. පුළුවන් නෙමෙයි අනිවාර්යෙන් ඇති වෙනවා. ඔය පණිවිඩය හැමෝම කියන්න පටන් ගත්තොත් අපිට ආයමාව දකින්න හම්බ වෙන්නේ. ආයමාව ඇහෙන්නේ නෑ ඔබට. ආයමාව ස්පර්ශ කරන්න හම්බ වෙන්නේ නෑ. ආයමයිත් එක කතා කරන්න හම්බ වෙන්නේ නෑ. මේ තමයි අන්තිම වතාව. දැන් මෙහෙම කියන්න පටන් ගත්තොත් මිනිස්සු අපිට මොකද වෙන්නේ? අපි ලොකු කම්පැනි එකකට පත් වෙනවා. ෂොක් වෙනවා. ඒ නිසා තමයි මුලින් ටිකක් සමතය කරන්න කියන්නේ. සමතයක් කරලා හිත ශක්තිමත් කරගෙන ඊට පස්සේ විපස්සනාවට එන්න කියන්නේ මේ නිසා. එකපාරට මේ ස්වභාවයට විරුද්ධ වෙන්න යන්න එපා කියලා. හැබැයි එහෙම අපි හිත ශක්තිමත් නම් පුළුවන්. සැකලීම විපස්සනාවට එන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේ කෙලිමාවත් සමතය හරහාවත් එක්තරා විදිහකට කම්පනයක් ඇති වෙනවා. කම්පනයක් ඇති නොවී තියන්නේ. ඒ කම්පණයෙන් බේරෙන්න තමයි සාමාන්‍ය ජීවිතෙත් අපි කියන්නේ ගිහින් එන්න කියලා. ගිහින් එන්න. අපි ගිහින් එන්නම් කියනවා. ගිහින් එන්න කියනවා. නැවත හමු වෙමු කියනවා. අර එහෙම නැතුව මේ යථාර්ථය එකෙල්ලේ අපිට කිව්වොත් මේ තමයි අවසාන හමුවීම. නැවත හමු වීමක් නැහැ. මේ අවසාන දැක්ම, මේ අවසාන ශ්‍රවණය. එහෙම කීවොත් අපිට ඒක දරා ගන්න බැහැ. ඉතින් ඒ නිසා අපි අපේ හිත හදාගන්න, සානිත්‍යයේ හිත හදන්න අපි කියනවා නැවත හමු වෙමු. ගිහින් එන්න. ගිහින් එන්න. දැන් විපස්සනාවේදී මේ හොරතල් කිරීම නැහැ. සංසාරේ පුරාම අපි කලේ අපිව හොරතල් කරන එක. අනිත් අයවත් හොරතල් කරා. සුරංගනා කතා කියමින් සහ සුරංගනා කතාසමින් එහෙම තමයි සංසාරේ අපි ආවේ. එහෙම නැත්තම් එන්න බෑ. මේ එන්න මෙහෙම මෙච්චර අවුරුදු ගානක් නෙමේ ආත්ම ගානක් ගණන් කරන්න බැරි තරම් කාලයක් මේ ජරමර විදිමින් මෙහෙම එන්න පුළුවන්ද? සුරංගනා කතන්දර ඇහෙන්නේ නැත්තම් මේ ඇත්තම අපිට හැමදාම අහන්න ලැබුණා නම් මෙච්චර කල්ලා තියන්නේ මේ ගමන. හුරතල් වීමේ සහ සුරංගනා කතා වලින් හිත හදා ගැනීමේ බොළඳ මානසිකත්වයට අපි සමුදෙනවා. දැන් මොහුකුරාගේ කෙනෙක් තමයි මේ විපස්සනා කරන්නේ කිසියම් දුරකට. ඒ නිසා අර බොළඳ මානසිකත්වයේ බිඳිඳු බව ඒක ටික ටික අපි කියනවා යන්න කියලා. හැබැයි කොහොම වුණත් කම්පනයක් ඇති වෙනවා. විපස්සනාව අපිව කම්පණයටපත් කරනවා. මේ යථාර්ථය ඇහෙනකොට, පේනකොට. දැන් දෙදෙනානේ. එහෙම කුළු ගෙඩියෙන් ගහන්න ගහන්න එහෙම ගහලා ගහලා ගිහින් කිසියම් අවස්ථාවක මේක ඉරක් යනවා. අපිව දෙදරලා යනවා. ඒ දෙදරන්නේ නිච්ච සංඥාව. ඝන සංඥාව දෙදරලා යනවා. එකපාරට මේක කැඩි කැඩි කැඩෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙනවා ඒ හිතේ මම නෙමේ දැන් ඉන්නේ. ඩායි කවදාවත් මේ දෙක එකතු වෙන්නේ නැහැනේ මොන ගම් දැම්මත්. මොන බදාම දැම්මත් දැන් මේක ඉරක් ගියාට පස්සේ නැවත එකතු වෙන්නේ නැහැ. වෙදින් තාම ඉන්නවා. එහෙම තාම වෙන් වෙලා නැහැ. තාම මේක ඝන සංඥාව සම්පූර්ණයෙන් ඉවත් වෙලා නැහැ. නිත්‍ය සංඥාව නැති වෙලා නැහැ. නමුත් ඒක දැන් දෙදරලා ගිහිල්ලා තියෙනවා. මේ දෙදරලා යන කර්ම අපි මේක අහනවා. හැම අත්දැකීමෙන්ම බලනවා. එතකොට ඇහෙනවා, නැහියනවා, දැනෙනවා, නොදැනී යනවා, මතක් වෙනවා, අමතක වෙලා යනවා, හුස්ම ඇතුල් වෙනවා, පිට වෙනවා. දැන් මේ ටික වුණ අපිට කිසියම් මට්ටමකට තේරෙන්න පටන් ගන්නවා. මේ තේරෙන්න පටන් ගන්නකොට අපි කියනවා නැත්තම් අපිට හිතෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක. ඇති වෙනවා නැති වෙනවා. ඒ අපි හදිස්සි වෙලා එන නිගමනයක්. විපස්සනා ඥානයක් නෙමෙයි ඔය ඇති වෙනව නැති වෙනව කියන්නේ. අපි මේ අත්දැකීම් වල මේ සාක්ෂියට ඇහුම්කන් දෙන විට සම්පූර්ණ විභාගය ඒ නඩු විභාගය ඉවර වෙන්න කලින් අපි පූර්ව විනිශ්චයකට එනවා ඇති වෙනව නැති වෙනව කියලා. අපි හිතනවා අපි දැන් ඇත්ත දැක්කා, අනිච්ච දැක්කා කියලා අපි නවත්තන්න පුළුවන් මේ විපස්සනා. එහෙම හදිසි පූර්ව විනිශ්චයකට එන්න එපා. ඇති වෙන නැති වෙන කතාවක් මෙතන නැහැ. ඒක වැරදි. ඉතින් හොඳට බලන් ඉන්න. හොඳට බලන් ඉන්නකොට තේරෙනවා වෙනස් වීමක් තියෙනවා. වෙනස් වීමක් තියෙනවා. ඇති වුණු දේ නෙවෙයි නැති වෙන්නේ. වෙනස් වෙනවා. හොඳට අහන් ඉන්න, එකම හඳක් අහන් ඉන්න බැහැ නේද? කොයිලේ හරි නැහැ හිලා යනකල් අහන් ඉන්න. ඒක තේරෙනවා. ඒක වෙනස් වෙනවා. ස්වනේන් ස්වනේ තේ හඬ වෙනස් වෙනවා. මෙතන තියෙන වෙනස් වීම නැතිවීමක් නෙවෙයි, වෙනස් වීමක්. ඇහෙන්නේ නැති වෙනවා. ඇහෙන්නේ නැහැ. ඒ ශබ්දේ නැති වුණා නෙමෙයි. ඒක ගැන කියන්න අපි දන්නේ නැහැ. ඒ ශබ්දේ තියෙනවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. අපිට තේරෙන එකම දේ දැන් ඇහෙන්නේ. දැන් දැනෙන්නේ. දැන් විඳින්නේ නැහැ. ත්‍රිකිසියම් පරාසයක් ඇතුලේ ලබන අත්දැකීමක් මේ. ඊට කලින් අපිට කියන්න බෑ, ඊට පස්සෙත් අපිට කියන්න බෑ. මේ දෙක ගැන අපි කියනවා නම් අපි කියන්නේ දැනුමින්, අත්දැකීමෙන් නෙමෙයි. අර අපි භවයේදී භව ගමනේදී උනන්දුණු කාරණා ටිකක් තියෙනවනේ. මේවා ලස්සනයි, මෙයා කැතයි, මෙයා හොඳයි, මෙයා නරකයි, මේක රහයි, මේක තිත්තයි කියලා ඒ වගේ පතන්දර ටිකක් ගැන උනන්දු වුණා. දෙයවට මොකද වෙන්නේ? ඒව නැති වෙනවද? ඉතින් කැමරා රහ නැති වෙනවද? ඔව්, ඒක නැති වෙන්නේ. ඒ රහ තියෙයි. හැබැයි අපිට තේරෙනවා මේක නිච්ච නැති බව. නිච්ච නෑ ඒ රහ. ඒක නිච්ච නෑ. ඒත් ඒක නිච්ච නෑ මොහොතක අත්දැකීම. මොහොතක් ඒ රහ කියන දේ අපි හරහා ගමනක් යනවා. නැත්නම් ඒ රහ හරහා අපි ගමනක් යනවා. රහ අපි ඇතුලේ නවතින්නෙත් නෑ, අපි රහ ඇතුලේ නවතින්නෙත් නෑ. ඒක හැම රහක් එක්කම අපිට මේ ඇත්ත අවබෝධ කරගන්න පුළුවන්. හැම තිත්තක් එක්කමත් පුළුවන්. පැණි රහ එක්ක විතරක් නෙමෙයි, අඹුල් රහ එක්ක, තිත්ත රහ එක්ක, කාට රහ එක්ක, ഘോഷා එක්ක, මාධුරියේ එක්ක, ලස්සන සමග, අවලස්සන සමග, මේ හැම දෙයක් එක්කම අපි මේ ඇත්ත තේරෙනවා. ඒ හරහා අපි ගමනක ඉන්නේ. නැත්තම් ඒ දේ අපි හරහා ගමනක් යනවා. මේ හැම එකක්ම හැම දෙයක් කරාම ලොකු ගමනක්. ඉතින් මොහොතකට හම්බ වෙනවා. මොහොතකට මොන ගහනවා. මේ මහරහට අරහට අරහට දේවල් ගමන් කරනවා. කොහෙන් පටන් ගත්තද කොහෙන් ඉවර වෙනවද දන්නේ නැහැ. මේ එක හන්දියකදී මොන ගහනවා. එතන නවතින්නේත් නැහැ. ඒ හරහා යනවා මේ හැමෝම. මේ ස්වභාවය පේනකොට හොඳ වුණත් නරක වුණත්, ලස්සන වුණත් තව ලස්සන වුණත් වැඩක් නැහැ කියන එක තේරෙනවා. වැඩක් නැහැනේ මේ හන්දියක මුණ ගැහිමක්. වම් පැත්තෙන් ආපු කෙනා දකුණු පැත්තට යනවා. ඉදිරියෙන් ආපු කෙනා මේ පැත්තට යනවා. ඉතින් මෙතනදී පොඩ්ඩක් හම්බ වෙනවා. අරහා යනවා. ඒ හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්, ඉදෙන්නත් පුළුවන්, සැපක් වෙන්නත් පුළුවන්, මිහිරි වෙන්නත් පුළුවන්, මිහිරි වෙන්නත් පුළුවන්. හැබැයි මොහොතක අත්දැකීම නම් ඒ මොහොතටයි කලබල වෙන්නේ, ඒ මොහොතටයි දඟලන්නේ. අන්න ඒ ප්‍රශ්නයත් එක්ක ගැඹුරු නිශ්චලත්වයක් ඇති වෙනවා. මොන දේ අත්දැක්කත් ගැඹුරු නිශ්චලත්වයකට පත් වෙනවා. අන්න ඒට තමා විපස්සනා උපේක්ෂාව කියන්නේ. විපස්සනා උපේක්ෂාව. සමාධියත් උපේක්ෂාවක් තියෙනවා. ඒක වෙනස්. මේක විපස්සනා උපේක්ෂා. මේ ස්වභාවය පේනකොට ඇති වෙන ගැඹුරු නිශ්චලත්වය. මේ පරේෂණය නැතිනම් මේ විභාගය, මේ විපස්සනාව ඉඳ ලැබෙන වෙලාවට නෙමෙයි, මේ ඝන සංඥාව සහ අනිච්ච සංඥාව දෙදරලා යන කල් අඩුම ගානේ ඉරක් ඉරි තැලෙන කල් හරි එක දිගට කරන්නේ.
දෙවන සරණ